අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ ඔබල සෑම දිනාටම සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයත් එක්ක එකතු වෙලා කරන රුහුණු ගුරු ගෙදර හතර ශ්‍රේණිය පරිසර පාඩම් මාලාව සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද මම දූලා පුතාලත් එක්ක දැනුම බෙදාගන්නේ අපි ලක්වැසියෝ තේමාව යටතේ තොරතුරු ටිකක්. බලමු එහෙනම් මොනවද අද අපි ඉගෙන ගන්න කියලා. ඔයාලා මේ වෙන විට ජාතික කොඩිය පිළිබඳ තොරතුරු දන්නවා. රාජ්‍ය ලාංඡනය ගැනත් තොරතුරු දන්නවා. ඒ වගේම ජාතික සංකේත ගැනත් ඉගෙන ගත්තා. අද අපි කතා කරමු සෑම ජාතියකටම අයත් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබිඹ කරන සංස්කෘතික අංග මොනවද කියලා. ඔයාලා කැමතිද ඒව ගැන තොරතුරු හොයලා දැනගන්න? එහෙනම් අද පාඩමෙන් ඒ ගැන හොයලා අපි අලුත් තොරතුරු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගනිමු. දුවේ පුතේ, ඔයාලා දැකලා තියෙනවද පෙරහැරවල් මොනවද කියලා? මතකද බලන්න දූලා පුතාලා මෙතික්කල් දැකලා තියෙන පෙරහැරව? සමහර විට ජාතික ගුවන් විදුලි සේවාවල, රූපවාහිනී සේවාවල ඔයාලා සජීවීව පෙරහැරවල් අහලා ඇති, බලලා ඇති. ඒ වගේම පුවත්පත්වල තියෙන රූපවලිනුත් පෙරහැරවල් දැකලා ඇති. මේ පෙරහැරවල් ගැන කතා කරනකොට අපේ ලංකාවේ ඉතා වැදගත් පෙරහැරක් අපිට දැනගන්න පුළුවන්. කියන්න පුළුවන්ද දූලා පුතාලට මොකද්ද අපේ ලංකාවේ වැදගත් පෙරහැර? මේක අපේ ලංකාව විතරක් නෙමෙයි දුවේ පුතේ, මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන පෙරහැරක්. මේ කාලේට ගොඩක් විදේශිකයෝ අපේ ලංකාවට එනවා මේ විශේෂ වූ පෙරහැරම බලාගන්න ආසාවෙන්. ඒ තමයි දළදා පෙරහැර. දළදා පෙරහැර දළදා මාලිගාව හා සම්බන්ධ වෙලයි දළදා පෙරහැර කරන්නේ පුතේ. ඔයාලා දන්නවද දළදා මාලිගාව කොහෙද තියෙන්නේ කියලා? ඔව්, මගේ දූලා පුතාලා දන්නවා. මහනුවර තමයි දළදා මාලිගාව තියෙන්නේ. ඒ වගේම දුවේ පුතේ, නවම් පෙරහැර කියලා තවත් පෙරහැරක් මේ කොළඹ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම කතරගම පෙරහැර, මහියංගන පෙරහැර, ඒ වගේ සංස්කෘතික වශයෙන් වැදගත් පෙරහැරවල් අපේ ලංකාවේ පවත්වනවා. මේ මහියංගනේ පෙරහැර ගැන කියනකොට ඔයාලා දන්නවනේ අපේ ජාතීන් අතර තවත් ජාතියක් ඉන්නවා ආදිවාසීන් කියලා. මෙන්න මේ ආදිවාසීන් කරන පෙරහැරකුත් මේ මහියංගනේ පෙරහැරත් එක්ක සම්බන්ධ වෙනවා. මේක අපිට විශේෂ සිද්ධියක්. ඊට අමතරව තවත් අපිට ප්‍රාදේශීය වශයෙන් බැලුවාම මිහිඳු පෙරහැර, වේල් පෙරහැර, ඒ වගේ පෙරහැරවලුත් තියෙනවා. මේවා ඒ ප්‍රදේශවල මිහිඳු පෙරහැර නම් පන්සල් මුල් කරගෙන සිද්ධ කරනවා. වේල් පෙරහැර හින්දු කෝවිල් මුල් කරගෙන සිද්ධ කරනවා. අපි ඔයාලත් පෙරහැරක් කරා පාසලේදී. මතකද බලන්න? ඔයාලා ලස්සනට සුදු ඇඳුමින් සැරසිලා මල් වට්ටි අරගෙන පුංචි පෙරහැරක් කරා. ඒකට අපි කිව්වා මල් පෙරහැර කියලා. අපි මල් පෙරහැරේ මල් අරගෙන ළඟම තියෙන පන්සලට ගිහිල්ලා පූජා කරා. මතකයි නේද දූලා පුතාලට? ඒ වගේම අපි තවත් පෙරහැරක් කරා තුනේ පන්තියේදී. ඔයාලා පොත් අරගෙන පුංචි පෙරහැරක් කරා. ඒකට අපි කිව්වා පොත් පෙරහැර කියලා. ඔයාලා තෑගි කරපු පොත් අරගෙන පෙරහරක් හැටියට අපි ඒවා ලස්සනට ඔළුවේ තියාගෙන අරන් ගිහිල්ලා සමහර වෙලාවට ඔයාලා ඔයාලගේ ඉස්කෝලේ තියෙන පුස්තකාලයට පරිත්‍යාග කරන්න ඇති. එහෙම නැත්නම් ළඟ තියෙන සහෝදර පාසල් තියෙනවනේ, අන්න එහෙම පාසල් වලටත් තෑගි කරන්න ඇති. ඉතින් දුවේ පුතේ, ඔයාලා මේ පෙරහැරවල් දැක්කේ කොහෙදද කියලා මතකද? පොත් පෙරහැරයි මල් පෙරහැරයි නම් අපි අපේ පාසලේදීම දැක්කනේ. මන් දැන් කතා කරන්නේ එක ගැන නම් නෙවෙයි. අපේ ජාතික වශයෙන් වැදගත් වෙන පෙරහැරවල් ගැන. මම මුලින් කිව්වා දළදා පෙරහැර ගැන. දළදා පෙරහැර තියෙන්නේ දළදා මාලිගාව මුල් කරගෙන කියලා කිව්වනේ. දළදා මාලිගාව තියෙන්නේ මහනුවර ප්‍රදේශයේ කියලාත් කිව්වා. ඔන්න අහන්නකො මේ දළදා පෙරහැරේ ශබ්දය කොහොමද කියලා. ඔය වගේ ශබ්දයක් ඔයාලා අහලා ඇතිනේ. ඒ වගේම කොළඹදිත් අපිට දකින්න පුළුවන් කිව්ව පෙරහැරක්. හරි, නවම් පෙරහැර කියලා මම කිව්වා. ඒ වගේම කතරගම ප්‍රදේශයේදීත් දකින්න පුළුවන් වුණා පෙරහැරක්. ඒ පෙරහැරට මම කිව්වා කතරගම පෙරහැර කියලා. කතරගම පෙරහැර කරන්නේ පුත්තේ දුවේ කතරගම මහ දේවාලය සම්බන්ධ කරගෙනයි. ඔන්න චුට්ටක් අහලා බලන්න කතරගම දේවාලයේ පෙරහැරෙත් ශබ්ද නාදයත් ඔයාලට පෙන්වන්න. ඊළඟට මහියංගන රජමහා විහාරයේ තියෙනවා කිව්වා මහියංගන පෙරහැර. ඒ වගේම වේල් පෙරහැර. වේල් පෙරහැර කොහෙදද ඔයා දැකලා තියෙන්නේ? වේල් පෙරහැර දකින්න විශේෂ ප්‍රදේශයක් නැහැ. ඒ ප්‍රදේශවල තියෙන කෝවිල්වල, හින්දු කෝවිල්වල කෝවිල් මුල් කරගෙන තමයි ඒ පෙරහැර පවත්වන්නේ. ඒ වගේම මිහිඳු පෙරහැර. මිහිඳු පෙරහැරත් පවත්වන්නේ ඒ ප්‍රදේශවල තියෙන පන්සල් මූලික කරගෙන. ඔන්න එතකොට දැන් අපි දැනගත්තා අපේ ප්‍රදේශයේ තියෙන ජාතික වශයෙන් වැදගත්ුණු පෙරහැරවල්. ඉතින් දුවේ පුතේ, මේ පෙරහැරවල් පවත්වන්නේ ඇයි? ඔයාලා හිතුවද මේ පෙරහැරවල් පවත්වන්නේ ඇයි කියලා? මේ පෙරහැරවල් පවත්වන්න විශේෂ හේතු ගොඩක් තියෙනවා. අපි නම් මේ පෙරහැරවල් බලලා සතුටු වෙනවා. ඒත් අපිට සතුටු වෙන්න විතරක් නෙවෙයි, පෙරහැරවල් පවත්වන්නේ වෙනත් කාරණා ගොඩක් පෙරටු කරගෙන. නවම් පෙරහැර, ඒ වගේ පෙරහැරවල් බුදුරජාණන් වහන්සේට පූජාවක් හැටියටයි කරන්නේ. දළදා පෙරහැර, මහියංගන පෙරහැර, නවම් පෙරහැර, ඒ වගේ පෙරහැරවල් බුදුන්ට පූජාවක් හැටියටයි කරන්නේ. මිහිඳු පෙරහැර, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම රැගෙන ඒම සිහිපත් කරමින් අපි සිද්ධ කරනවා. ඔන්න මට ඉස්සල නොකිව් තවත් පෙරහැරක් ගැන මතකයට එනවා. ඒ තමයි සංගමිත්තා පෙරහැර. සංගමිත් තෙරණිය ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩමවාගෙන ලංකාවට වැඩම කරානේ. අන ඒ සිද්ධිය මුල් කරගෙන සංගමිත්තා පෙරහැර පවත්වනවා. අපි කිව්වා කතරගම පෙරහැර. ඇයි දුවේ පුතේ කතරගම පෙරහැර පවත්වන්නේ? ඒ කතරගම දෙවියන්ට කරන පූජාවක් හැටියටයි කතරගම පෙරහැර පවත්වන්නේ. ඒ වගේම තමයි වේල් පෙරහැරත්. වේල් පෙරහැරත් හින්දු භක්තිකයන් විසින් කරන ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් කරන පෙරහැරක්. ඔයාලා දැකලා ඇති ඒ විශේෂ වූ පුජ්‍යලයන්ගේ පිටේ කටු ගහලා, ඒ කටු වලින් දම්වැල් දාලා, ඒ ඉහළ ආධාරකයක එල්ලලා පෙරහැරේ යනවා. ඉතින් දුවේ පුතේ, සමහර දූල පුතාලා මේ වෙන විට පෙරහැරවල් දැකලා නැතුව ඇති. කමක් නැහැ. දැන් ඉදිරියටත් අපිට පෙරහැරවල් අපේ ලංකාවේ දකින්න පුළුවන්නේ. ඔයාලා අම්මලා තාත්තලාට කරදර නොකර අම්මලා තාත්තලාත් එක්ක ගිහිල්ලා ඒ වගේ පෙරහැරක් සජීවීව බලන්න උත්සාහ කරන්න. එහෙම නැත්තම් රැට නිදාගන්න නැතුව රූපවාහිනියේ, එහෙම නැත්තම් ගුවන්විදුලියේ විකාශනය කරනවානේ පෙරහැරවල් ගැන තොරතුරු. අන්න ඒ අවස්ථාවක් හරි අත්දැකීමක් ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. මට සවන් දෙන දූල පුතාලා දැකලා තියෙනවද පෙරහැරවල් වල විශේෂාංග? ඔව්, ඔයාලා දැකලා තියෙනවා පෙරහැරවල් වල විශේෂාංග. පෙරහැරේ මුලින්ම යන්නේ කවුද? ඔව්, පෙරහැරේ මුලින්ම යන්නේ කස ගහන කසකාරයෝ. චටපට චටපට ගාලා සද්ද එනකොට අපි දන්නවා ඔන්න ළඟම පෙරහැරක් එනවා කියලා. ඊළඟට කසකාරයෝ ගියාම ඊළඟට එන්නේ පන්දම් අරගත්තේ ගිනි කෙලි සංදර්ශන පවත්වන අය. මේගොල්ලෝ ගිනි බෝල කරකවමින්, ගිනි බෝල උඩ දදා අල්ලමින්, නැත්තම් බිම පෙරලිලා ගිනි බෝල කරකවනවා. මෙහෙම කර ගිනි බෝල කරකවමින් පෙරහැරේ ඉදිරියට ගමන් කරනවා. ඊළඟට කොඩිසේසත් ගත්තේ අය, අලි ඇත්තු, නැටුම්කරුවෝ, බෙරකාරයෝ, නිලමෙවරු, ඒ වගේ කට්ටියත් පෙරහැරේ ගමන් කරනවා. ඔන්න දුවේ පුතේ, දළදා පෙරහැරේ විශේෂතාවයක් තියෙනවා. ඒ විශේෂතාවය දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ පිරිමි අය විතරයි. ඔයාලා දැකලා තියෙනවද? දළදා පෙරහැරේ පිරිමි නැටුම් කණ්ඩායම් සහ පිරිමි අය විතරයි ඉන්නේ. ඒ වගේම දළදා පෙරහැර යන්නේ රාත්‍රී කාලයටනේ. රාත්‍රී කාලයට පරිසරේම අඳුරුයිනේ. ඉතින් මේ අඳුර දුරු කරගන්න ඉස්සර තිබුණ නැහැ විදුලි ආලෝකය. ඒ නිසා පෙරහැර පවත්වන අවස්ථාවේ ආලෝකය ලබා ගන්න විශේෂ ක්‍රමයක් උපයෝගී කරගෙන තිබුණා. ඒ කූඩ වගේ යකඩින් හදපු උපකරණයක් අරගෙන ඒකේ කොප්පරා පුරවලා ඒ කොප්පරා වලින් ලබා ගන්න ගින්දරෙන් තමයි ආලෝකය ලබාගෙන තියෙන්නේ. ඒ පැරණි ක්‍රමය දැන් වර්තමානයේ දක්වාම ඉදිරියට ඒ පෙරහැර සංවිධානය කරන නැන්දලා මාමලා අරගෙන එනවා. ඒ වගේම තම විශේෂ කරුණු ගොඩක් තියෙනවා. අලි ඇතුන් ගොඩක් සම්බන්ධ කරගෙනයි මේ පෙරහැර ගමන් කරන්නේ. අනික් පෙරහැරවල් වල නැති නිලමෙවරු ගොඩක් දළදා පෙරහැරේ ඉන්නවා. විශේෂම සිද්ධිය තමා දළදා මාලිගාවේ දළදා කරඬුව අරගෙන ඉතා උජ්ජාරුවෙන් ගමන් කරන හස්ති රාජයා. අපි ඒ අවස්ථාව වෙනකන් තමා ගොඩක් බලාගෙන ඉන්නේ. ඔයාලා දැකලා ඇති දළදා පෙරහැර ගොඩක් දිග පෙරහැරක්. දළදා පෙරහැර ඇතුලේ තවත් පෙරහැරවල් කීපයක්ම තියෙනවා. ඒ සතර මහා දේවාල කියලා දේවාල හතරක් තියෙනවා දළදා මාලිගාව ආසන්නයේ. ඒ දේවාල හතරෙත් පෙරහැරවල් හතරක් තියෙනවා. එතකොට දළදා පෙරහැරත් එක්ක ඒ පෙරහැරවල් හතරත් එකතු වෙලා තමයි දළදා පෙරහැර ගමන් කරන්නේ. හැබැයි පුතේ දුවේ, අර අනෙක් පෙරහැරවල් වල නම් පිරිමි කට්ටිය පමණක් නෙවෙයි, ස්ත්‍රී පාර්ශ්වය නැත්නම් ගැහැණු කට්ටියත් නැටුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම මිහිඳු පෙරහැරෙත් විශේෂාංග කීපයක් තියෙනවා. ලංකාවට බුදුදහම ගෙනාව මිහිඳු මහරහතන් වහන්සේ ඒ අවස්ථාව සිහිපත් කරමින්නේ මිහිඳු පෙරහැර කරනවායි කිව්වේ. එතකොට අපි ලස්සන කුටියක් හදලා ඒකේ මිහිඳු මහරහතන් වහන්සේගේ රුවක් තැන්පත් කරලා, ඒ අවස්ථාව යාවේ අනෙකුත් පිරිසගේ රුවකුත් තැන්පත් කරලා, තව විශේෂ සිද්ධියක් තියෙනවානේ. ඒ කාලයේ හිටිය රජ කෙනෙක් හිටියා, තිස්ස රජතුමා. තිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වඩින අවස්ථාවේ මුවදඩේමේ ගිහිල්ලානේ හිටියේ. ඉතින් අන්න ඒ සිද්ධියත් අර කුටිය තුළ නිර්මාණය කරලා ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම සංගමිත්තා තෙරණිය ජයශ්‍රී මා බෝධිය රැගෙන වැඩම කරපු අවස්ථාවත් ඒ ආකාරයෙන් අපි සංගමිත්තා තෙරණියන්ගේ රූපයක් අඹලා ඒක ප්‍රදර්ශනය කරනවා. කතරගම පෙරහැරේ ඇති විශේෂාංග මොනවද කියලා ඔයාලා දන්නවද දුවේ පුතේ? කතරගම දේවාලයේ පෙරහැර කතරගම දෙවියන්ට පූජාවක් හැටියටයි කරගෙන යන්නේ. දළදා පෙරහැරේ දළදා මාලිගාවේ තියෙන දන්ත ධාතුව, දළදා මාලිගාවේ තියෙන දන්ත ධාතුව ප්‍රදර්ශනය කරනවා වගේම කතරගම දේවාලයේ කතරගම දෙවියන්ගේ දේවාභරණ රැගෙනයි ගමන් කරන්නේ. මීට අමතරව කතරගම දේවාලයේ පෙරහැරේ කාවාඩි නැටුම් තමයි වැඩිපුර දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ Hindu ආගමට සම්බන්ධ නැටුම් තමයි එහි වැඩි හරියක්ම දකින්න තියෙන්නේ. මේක තවත් විශේෂත්වයක් තියෙනවා දිවේපුතේ. අපේ ලංකාවේ විවිධ ප්‍රදේශවල හින්දු භක්තිකයෝ ජීවත් වෙනවනේ. මෙන්න මේ හින්දු භක්තිකයෝ මේ පෙරහැරට ඒ තමන්ගේ ප්‍රදේශයේ ඉඳලා පයින් ගමන් කරනවා මේ පෙරහැරට සම්බන්ධ වෙන්න. ඒක අතීත කාලයේ ඉඳලම පැවතගෙන ආ සිරිතක්. ඒ හින්දු භක්තිකයෝ දැනුත් ඒ ආකාරයෙන්ම පයින් ගමන් කරලා ඒ අදාළ දිනේට පැමිණලා පෙරහැරට සම්බන්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ අපි ඉගෙනගත්තු සංස්කෘතිකාංගවල වැදගත්කම මොකක්ද කියලා අපි දැන් හොයලා බලමු. විවිධ නැටුම් ඉදිරිපත් කිරීම අපිට දකින්න පුළුවන් වැදගත්ම දෙයක්. ඒ නැටුම් අතරේ පන්තීරු නැටුම්, කුළු නැටුම්, ලීකෙලි නැටුම්, කලගෙඩි නැටුම්, වෙස් නැටුම් වගේ නැටුම් වර්ග ගොඩක් තියෙනවා. මේ හැම ප්‍රදේශයකම, ලංකාවේ තියෙන හැම ප්‍රදේශයකින්ම නැටුම් ඉදිරිපත් කරන අවස්ථාවක් තමයි දළදා පෙරහැරේ තියෙන්නේ. මේ නැටුම් වලට අදාළ ගායනයනුත් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ දේවල් නොනැසී ඉදිරියට පවත්වාගෙන යෑමට අපි මේ පෙරහැර වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, අතීතී තිබුණු නැටුම් ශිල්ප ක්‍රම වර්තමානය වගේම අනාගතය වෙනුවෙන් දායද කිරීමටත් මේ පෙරහැර උදව් වෙනවා. අපි අතීතයේ තිබුණු නැටුම් දැකලා තිබුණ නැහැනේ. ඒ කාලේ අපි ඉපදිලා හිටියෙත් නැහැනේ. නමුත් දැන් අපි දන්නවා ඉස්සර කාලේ මෙන්න මේ වගේ නැටුම් තිබිලා තියෙනවා කියලා. ඒක අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ පෙරහැර වගේ සංස්කෘතික අංග දැනටමත් අපේ ලංකාව තුළ තියෙන හින්දා. ඉතින් ඒක අපිට පෙරහැරත් එක්ක කතා කරනකොට තියෙන විශේෂ වැදගත්කමක් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. අපේ සමාජයේ ගිලිහී යන තත්ත්වයක් උදා වෙලා තියෙන විවිධ නැටුම් ශිල්ප ක්‍රමත් මේ ඔස්සේ අපිට දැක ගන්න පුළුවන්. තවත් අපිට කිව්වොත් පෙරහැරවල් නිසා මේවා නැවත නැවතත් ඉදිරියට අලුත් වෙලා වර්තමාන සමාජයට දායාද වීමකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, එම නැටුම් හදාරන්නත් ඇතැම් දූලා පුතාලට අවස්ථාවකුත් ලැබෙනවා. ඒ කියන්නේ අතීතයේ ඉඳලා එන ඒ නැටුම් සම්ප්‍රදායන් දැන් වර්තමානයේ ජීවත් වෙන අලුත් පරපුරට ඉගෙන ගන්නත් අවස්ථාවක් හම් වෙනවා. මේකත් අපිට ඉතාමත්ම වැදගත්. දුවේ පුතේ, තවත් දේ මේ පෙරහැරවල් ගැන කතා කරනකොට අපිට දැක ගන්න පුළුවන්. අතීතයේ තිබුණු සැරසිලි ක්‍රම, අපි ඒ කාලේ හිටියේ නැති නිසා අපි දන්නේ නැහැ කොහොමද ඒ සැරසිලි ක්‍රම තිබුණේ කියලා. නමුත් දැන් අපිට මේ සංස්කෘතික අංග නිසා අපි දැන් දකිනවා ඒ සැරසිලි තිබිලා තියෙන ආකාරය. බලන්නකෝ, නැටුම් නටන නැටුම්කරුවෝ එයාලගේ ඇඳුම් කොච්චර ලස්සනද, එයාලා කොහොමද සැරසිලි කරලා තියෙන්නේ. හරිම ලස්සනයි නේද? ඒ ඇඳුම් පැළඳුම් අපි නිතර අඳින ඇඳුම් පැළඳුම් නෙවෙයිනේ. ඒවා විශේෂිත වූ ඇඳුම්. ඉතින් ඒවා දැක ගන්න අපිට අවස්ථාවක් හම්බ වෙන්නේ මෙන්න මේ වගේ සංස්කෘතික උත්සවයක් පවත්වන අවස්ථාවක විතරයි. ඒ නිසා අපිට මෙන්න මේ අවස්ථාවත් ඉතාමත්ම වැදගත්. ඊළඟට ඒ නැටුම් වලට ගැළපෙන විදිහට ඒ ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. බලන්න, අර උඩ රට නැටුම් කියලා නැටුම් වර්ගයක් තියෙනවනේ. අන්න ඒ වගේ වෙස් නැටුම් ඉතාමත් වැදගත්. ඒ වෙස් නැටුම් වල හරි ලස්සන වෙස් තට්ටුවක් කියලා දෙයක් ඔළුවේ පළඳගෙන ඉන්නවා. ඒක ඉතාමත් අලංකාරයි. ඒ වගේම යාළගේ අනිකුත් ඇඳුම් හරිම අලංකාරයි. පබළු වලින් නිර්මාණය කරපු ලස්සන පැළඳුම් තියෙනවා. එතකොට මේ වගේ දේවල් අපිට දැක බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම උඩ රට නැටුම් සම්ප්‍රදාය විතරක් නෙවෙයි, පහත රට නැටුම් සම්ප්‍රදාය, සබරගම නැටුම් සම්ප්‍රදාය වගේ විවිධ නැටුම් සම්ප්‍රදායම් වල දේවලුත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න දුවේ පුතේ, අපි මෙතෙක් කතා කරපු තොරතුරු අනුව අපිට පැහැදිලි වෙනවා විවිධ ජාතීන් වලට, විවිධ ආගම් වලට අනුව විවිධ සංස්කෘතික අංග තියෙන බව. එම සංස්කෘතික අංගවලින් එම ජාතීන් හා ආගම් අතර අනන්‍යතාවය ගොඩනැගෙන බවත් අපිට අඳුනා ගන්න පුළුවන්. අපි දැන් දුවේ පුතේ විවිධ ආගම් අනුව මෙම සංස්කෘතික අංග වෙන් කරලා බලමු. බෞද්ධ ආගම ගැන සොයා බලනකොට දළදා පෙරහැර, මිහිඳු පෙරහැර වැදගත් වෙනවා වගේම වෙසක් උත්සවය, තොරණ ප්‍රදර්ශනය කිරීම, පිරිත් සජ්ජායනය, බෝධි පූජාත් වැදගත් අවස්ථාවන් හැටියට අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හින්දු ආගම. හින්දු ආගම ගැන සැලකනකොටත් කතරගම පෙරහැර, වේල් පෙරහැර, ඊට අමතරව තයි පොංගල්, දේව පිළිම නෑවීම, එහෙම නැත්නම් කුම්භාභිෂෝත්තම් කියලා අපි කියනවා. ඒ අවස්ථාවන් සංස්කෘතික වශයෙන් ඉතා වැදගත්. කතෝලික ආගම අපේ ලංකාවේ තියෙන තවත් වැදගත් ආගමක්. කතෝලික බැතිමතුන්ගේ දේවස්ථානවල දේව මංගල්‍ය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කරනවා. අපිත් ආසයිනේ දෙසැම්බර් මාසය ලං වෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ. ඒ ඇයි ඒ? ඒගොල්ලොන්ගේ තියෙනවා දෙසැම්බර් මාසයේ නත්තල් උත්සවය. ඉතින් මේ නත්තල් උත්සවය ආගම් ભેදයකින් තොරව කට්ටිය සමරන අවස්ථාවක්. නත්තල් උත්සවයත් එක්කම එනවා තෑගි ගොඩක් අරගෙන නත්තල් 100ක්. ඉතින් මේකත් සංස්කෘතික වශයෙන් ඉතාමත්ම වැදගත්. ඊට අමතරව කැරොල් ගීත සංදර්ශන, පාස්කු ඉරිදා දේව මෙහෙය, මාසිකුරාදා දේව මෙහෙය, ඒ වගේ දේවලුත් අපිට කතෝලික ආගමත් එක්ක සම්බන්ධයෙන් අඳුනා ගන්න පුළුවන් සංස්කෘතික අවස්ථා හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. මේ නත්තල් උත්සවයේදී ගවලෙන් නිර්මාණය කිරීම, නත්තල් ගස් සැරසීම වගේ සැරසිලිත් අපිට අඳුනා ගන්න පුළුවන්. ලස්සනට ගවලෙනක් හදලා ඒකේ ජේසුතුමා ළඟට ගවයින් ඒ වගේ පිරිස එකතු කරලා ලස්සනට නිර්මාණයක් කරනවා. මේ නිර්මාණ අපිට දැක ගන්න හම් වෙන්නේ මේ වගේ අවස්ථාවල විතරයි. ඒ වගේම හින්දු ආගම. ඒ වගේම අපේ ලංකාවේ තියෙන තවත් ආගමක් තමයි ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගම විශාල උත්සව පවත්වන්නේ නැති, සංස්කෘතික උත්සව පවත්වන්නේ නැති ආගමක්. ඉස්ලාම් ආගමේ පල්ලිය ඇතුලේ සිදු කරන ආගමික මෙහෙයන් තමයි දැක ගන්න හම් වෙන්නේ. අපිට එළියේදී දකින්න පුළුවන් වන විශේෂ අවස්ථාවක් වන්නේ රාමසාන් උත්සවය. මීට අමතරව මිලාද් උත්සවය, ඒ කියන්නේ නබි නායකතුමාගේ උපන්දිනය සමරන උත්සවය. ඊළඟට හජ් උත්සවය ඉස්ලාම් ආගමත් එක්ක වැදගත් සංස්කෘතික ආංග හැටියට අපිට අඳුනා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, අපි මෙතෙක් වෙලා කතා කරේ අපේ ශ්‍රී ලංකාව තුළ විවිධ ජාතීන්ට අයිති වෙන ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වන සංස්කෘතික අංග ගැනයි. ඔයා ළඟ තියෙනවා දුවේ පුතේ අත්පොත. මේ අත්පොතේ අපි ලක්වැසියෝ පාඩමේ යටතේ පැවරුම් අංක 6 ඔයාලට තියෙනවා අභ්‍යාසයක් ඉදිරිපත් කරලා. මේ අභ්‍යාසයට අදාළව තොරතුරු අපි මේ කරපු සාකච්ඡාවෙන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් දුවේ පුතේ, ඔයාලා ඒ අභ්‍යාසය ඉතා සාර්ථකව කර ගැනීමට දැන් අවස්ථාව තියෙනවා. එනම් අපි අදට අපේ ලක්වැසියෝ පාඩමේ ජාතික සංස්කෘතික උත්සව අඳුනා ගැනීම කොටස අවසන් කරමු. මෙතෙක් වෙලා ඔබත් එක්ක රැඳිලා සිටිය මම ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ නන්දන සිරිවර්ධන ගුරුතුමා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.